තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාරංච සාරතු ඤත්වා අසාරංච අසාරතු තේ සාරං අධිකච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති ඕමාන් රටේ සිටින සුල්තාන් රජතුමාන් සිහිපත් කරමින් ඒ වගේම අපේ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තානාපතිතුමන් ගෞරවයෙන් වැතිසිතින් සිහිපත් කරමින් අප වෙත ආරාධනා කළ පින්වතුන් සහ දායකත්වයේ දරණ පින්වතුන් සහ මේට බොහොම දයානුකම්පාවෙන් සහභාගී වෙන කාරුණික පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ අපි හැම දිනාටම නිවීම කියන එක පසක් කරගන්න, නිවෙන්නේ කොහොමද කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලින් අපිට කියා දෙන පාඩම. නිවෙනවා කියලා කියන්නේ මේ ජීවිතේම ගැටලු අවම කරගෙන, ප්‍රශ්න අවම කරගෙන, සංවේග සන්තාප අවම කරගෙන අටලෝ දහමෙන් කම්පණය වන, දුකටපත් වෙන, වේදනාවටපත් වෙන ස්වභාවයෙන් අත් මිදෙන එකයි. බුදුරජාණන් වහන්සේ දුටුවා මිනිස්සෙකුට ඒ මිනිස්යාගේ හිත හදාගන්නේ නැතුව මොන දේ හදාගත්තත් සැනසීමක් නැහැ කියලා. ධම්මං විනානත්ති සුඛානත්තා, ධර්මයේ හැරෙන්නට වෙන සැනසීමක් නැති වග දේශනා කරේ බුදු පියාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොටගෙන. අපි සිතුවත් ධනය ලැබුණාම, බලය ලැබුණාම, ප්‍රාර්ථනා බලාපොරොත්තු ටික ඉෂ්ට වුණාම අපි සැපවත් වෙයි කියලා, ඒක බොරුවක්. මේ ධර්මයෙන් තමයි අපේ ජීවිතේ සූපත් කරගන්න මඟ අවදි කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් මහණෙනි කියන්නම්, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන්ම මතක් කරන්නම් මහණෙනි, පංච උපාදානස්කන්ධයයි දුක. ඒ දුක හැදෙන්නේ කොහොමද? දුක්ඛ දුක්ඛ සමුදය. ඒ දුකේ නිරෝධය කුමක්ද? දුක්ඛ නිරෝධ. ඊළඟට පින්නතුනේ, ඒ දුකින් නිදහස් වෙන මාර්ගය, ඒ දුකින් නිදහස් වුණු මඟ ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. මොහොතක් අපි හැරිලා බලමු පින්නතුනේ, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයට අනුව මේ ආශිර්වාදයේ ලබන බෝධීන් වහන්සේ යට, චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරිපිට අපේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ බලලා තව තවත් නිරවුල් කරගන්නට සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය අප තුල පහළ කරගන්නට අප මහන්සි වෙමු, කැප වෙමු, උත්සාහ කරමු. විශේෂයෙන් මතක් කරන්න ඕන, පින්නතුන්ගේ හිත්වල ශ්‍රද්ධාව තිබෙනකොට බුදුන් පුදන්නට කාන්තාරෙත් මල් පිපෙනවා කියලා. එනිසා මට හරි සන්තෝෂයක් දැනුණා. වැලි කතරක වුණත් කාන්තාරික වුණත් මේතු මල් ටික කොහෙන් හරි හොයාගෙන එනවා වවලා හදලා උතුර දාලා කොහොමරි ආරක්ෂා කරගෙන බොහොම කැපවීමෙන් තමයි මේ මල් ගහක් හදලා මුදුන් පුදන්නට මල් එකතු කරගන්නේ. ඒක ලොකු දෙයක්, බොහොම වටින දෙයක්. බොහොම ඈතින් ඉන්නකොට ගොඩක් අගේ දැනෙනවා. ඒ ශ්‍රද්ධාව අපි බොහොම කොට අගේ කොට වටින දෙයක් හැටියට කවදා සිහිපත් කරන්න ඕන. අපි බලමු අපේ ජීවිතයේ කුඩා කාලේ ඉඳලා මේ දක්වාම සිංහාවලෝකනයක් කරලා හැරිලා බලමු. හැබැයි සතුටෙන්. මේ ජීවිතේ දුකයි කියන්න උත්සාහ කරනවා නෙමෙයි, අපි දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියන කතාවයි සිද්ධ කරන්නේ. සැනසීම කියන්නේ කුමක්ද කියලායි අපි ඉගෙන ගන්න. නිවන කියන්නේ කුමක්ද කියලායි ඉගෙන ගන්න. දුකයි කියන පදනමට නෙමෙයි අපි දාන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පදනමේනේ අපි ජීවත් වෙන්නේ. දුක නිවිද විඳ ජීවත් වෙන්නේ. අපිට අවශ්‍ය කරන දුකින් නිදහස් වෙන්න. ඒ සඳහායි මේ අනුශාසනාව. ධර්මයේ ලබා ගන්න දෑත දිගු කරන්න ඕන, සූදානම් වෙන්න ඕන, හිත සකස් කර ගන්න ඕන. නම් ධම්මස්සවන කාලෝ මම ධර්ම ශ්‍රවණය කාරණ කරන කාලයයි කියලා තමන්ගේ අදිෂ්ඨානයක් ඇති වෙන්න ඕන. වෙන දෙයක් හිතන කාලය නෙමෙයි. මම ස්වාමීන් වහන්සේ දේශනා කරන මොනවා හරි වචනයක් කියනොනම් මං ඒ ඉදිකට්ටක් වතුර භාජනයට දැම්මහම ඒ ඉදිකට්ට වතුර භාජනයේ කෙළවරටම ගිහිල්ලා වතුලේ රැඳෙනවා වගේ යමෙකුට හැකියාව ලැබෙනවා නම් යම් කාරණයක් ඔස්සේ, කර්ම කාරණයක් ඔස්සේ ගමන් කරලා තමන්ගෙ හිත අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ජීවිතේ පරණ වුණා. ඒ පරණ වෙච්ච කාලය තුල බොහෝ ජීවිත කතාන්දර තියෙනවා, දුක තියෙනවා, සැප තියෙනවා, කලකිරීම තියෙනවා, සතුට තියෙනවා, බය තියෙනවා, සංවේග සන්තාප තියෙනවා, චිත්‍රපටියක් වාගේ ගෙවිලා ආවා. ඒ මොහොතේදී අපි බොහෝම ආවේගශීලී වුණා, hina වුණා, ඇඬුවා, වැළපුණා. දැන් අලුත් දවසක් උදා වෙලා ආයිත් අද දවසත් අපිට බොහොම තදින් දැනේවි. ආයිත් ඒ වගේම හෙට දවසට පරණ වෙනවා. ආයි ලබන වසරදි මේ දිනේ ගොඩාක් ඈත දිනයක් වාගේ පේනවා. අපේ මනස රළ වගේ බිඳි බිඳි හැමදාම පහු වෙනවා. පෙන පිඩු වාගේ නැගෙනවා, ඒ පුපුරා යනවා. මේ අතර අපට දුක් උපදවන්නට ප්‍රධාන සාධකය වූ පංච උපාදානස්කන්ධය හරහා අපි තුල පවතිනවා දුක්ඛ මූල ධර්මතාවය. දුක්ඛ මූල ධර්මතාවය, දුකට මුල් වන ධර්මතාවය කුමක්ද? මේ ලෝකයේ සොයාගෙන තිබුණා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් මේ දුක්ඛ මූල ධර්මතාවය. හැබැයි පිළිතුර සොයාගෙන තිබුණේ නැහැ. ඒ දඹදිව තලයේ ඉන්දියාවේ ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ යට ඒ සෙවණේ ඒ සිද්ධාර්ථ ගෞතමයන් නැමැති මහා වීරයාණ මහා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයාණ මේක දකින්නකම් කාටවත් මේකට උත්තරේ තිබුණේ නැහැ. මේ දුක්ඛ මූල ධර්මතාවය යෝගීවරු ඒ හිටපු ශාස්ත්‍රවරු ඒ කාලේ සොයාගෙන තිබුණා. ඒ තමයි මමත්වයයි. මමත්වයේ ඉක්මවීමයි කරන්නට තිබෙන්නේ මමත්වයේ ඉක්මවන්නට බැරිව අනේක විද භාවනා ක්‍රම අනුගමනය කළා. එක එක වෘත සමාදාන තිබුණා, පිළිවෙත් තිබුණා, පෞසේදී තිබුණා, අනේක විද ක්‍රියාවන් වල මිනිසුන් යෙදුණා. මේ මමත්වයේ ඉක්මවන ක්‍රමය පිළිබඳව දන්නේ නැතුව. ඉතින් අපේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණන් වහන්සේ තමයි මේ අභියෝගය ලබා ගන්නේ. මේ අභියෝගය ලබාගෙන පින්තුනේ සුජාතාව ලබා දුන්නු කිරිපුඩු දානයේ වළඳලා ඒ පාත්‍රය ගඟට දැම්මහම ඒ ගඟේ පාත්‍රය මදක් ඉහළට පාවෙනවා දුටු. බුදුරජාණන් වහන්සේ ආදර්ශයක් ලබා ගත්තා. පටිසෝතගාමී ප්‍රතිපදාව පිළිබඳව සහ අනුසෝතගාමී ප්‍රතිපදාව. බුදුබව ලැබීමට නම් මේ පාත්‍රය ඉහළට පාවෙනවා වගේ මාද පාවිය යුතුයි කියලා අවබෝධය ලබා ගත්තා. බුදුබව ලැබනවා නම් මේ පාත්‍රය ඉහළට පාවෙනවා කියන අදිෂ්ඨානය තුල. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නියත වශයෙන්ම පාත්‍රය ඉහළට පාවෙනවා දුටුවා, මට බුද්ධත්වයේ ලබාගත හැකියි කියන විශ්වාසය ඇති කරගත්තා. බුද්ධත්වයේ ලබා ගැනීමට නම් අනුසෝතගාමී ප්‍රතිපදාවක් නෙමේ පටිසෝතගාමී ප්‍රතිපදාවක් මම අනිත් පැත්තට ගමන් කරන්න ඕන කියලා කල්පනා කළා. දැන් අපි මොහොතක් කල්පනා කරලා බලමු අනුසෝතගාමීත්වය කියන්නේ කුමක්ද, පටිසෝතගාමීත්වය කියන්නේ මොකක්ද කියලා අපි අහල නැති විදිහක ටිකක් ගැඹුරින් ඒකම ටිකක් ඊට වඩා වෙනස් විදිහකටත් ගැඹුරු ආකාරයකටත් අපි සොයන්න ඕන. මොකද හේතුව අපි දන්න දැනුමේ හැමදාම ඉඳලමදී ඉන්නවට වඩා ගැඹුරක් ධර්මයේ අවබෝධ කරගන්න ඕන. අනුසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ පින්නතුනි මේ දැන් අපේ පැවැත්ම, ඔබේ ජීවිතය, ඔබේ ජීවිතයේ ගලාගෙන යන්නේ කොහොමද කියලා බලන්න අමුතුවෙන් කියා දෙන්න ඕනේ. ඔබේ ජීවිත අපි පොදුවේ අපේ ජීවිත ගලාගෙන යන විදිහ හිතුම් පෙතුම් බලාපොරොත්තු ඇලීම් ගැටීම් එක්ක කොහොමද ජීවිතය ගලාගෙන යන්නේ කියලා තේරුම් ගන්න ඕක තමයි අනුසෝතගාමී ප්‍රතිපදාව. අපි ළඟ තියෙනවා ප්‍රියමනාප බව තියෙනවා, අප්‍රියමනාප බව තියෙනවා, පිළිකුල තියෙනවා, බය තියෙනවා, සංවේග සන්තාප තියෙනවා, සැකයේ කුතුහලයේ තියෙනවා, අනේක විද කෙලෙස් ධර්මතා තියෙනවා. මේවා අනුසූතගාමී ප්‍රතිපදාව. අපට තියෙන බුද්ධියට ඥානයට කියන්නේ ඉන්ද්‍රිය ඥානය කියලා. පොදුවේ මේ පුතජන සත්වයාට තියෙන ඥානයට කියන නම මොකද්ද? ඉන්ද්‍රිය ඥානය. ඇයි ඒකට ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ? ඉන්ද්‍රියන් වලින් ගත්ත දැනුමක් තිබෙන නිසා, එපමණකින්ම සෑහීමටපත් වෙලා සිටින නිසා ඉන්ද්‍රිය ඥානය පමණක්කින් යුක්ත පුද්ගලයෙක්. ඇසින් ගත්ත දැනුම, කනින් ගත්ත දැනුම, නාසයෙන් ගත්ත දැනුම, දිවෙන් ගත්ත දැනුම, ශරීරයෙන් ගත්ත දැනුම, මේ ඉන්ද්‍රියන් පහ එකතු කරලා මනින් හදාගත්ත මවා ගැනීම සමුදායක් තුල ඉන්නවා. ඒ කියන්නේ සදහායතන. මේ සදහායතන වල දැනුමින් ඉන්න මේකට කියලා ඉන්ද්‍රිය ඥානය. ආර්ය ශ්‍රාවකයෙකුට රහතන් වහන්සේ නමකට ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට තියෙන ඥානයට කුමක් කියලාද කියන්නේ? ලෝකෝත්තර ඥානය. ලෝකය කියන්නේ කවරක්ද? ලෝකය කියන්නේ මහණෙනි පින්නතුනි කියලා මතක් කරනවා බුදුරජාණන් වහන්සේ. ලෝකේ යනු ඇසයි, ලෝකේ යනු කන නාසය දිව ශරීරයයි මනසයි, මේ පංච ඉන්ද්‍රයන්ටයි ලෝකය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් මේ පංච ඉන්ද්‍රයන් ඉක්මවනවද අන්න එයා පින්නතුනි ලෝකෝත්තර බවට පත් වෙනවා. ඉන්ද්‍රිය දැනුම ඉක්මවනවද ලෝකෝත්තර බවට පත් වෙනවා. නමුත් පින්නතුනි මේ පුහුදුන් සත්වයාට තනිව හැකියාවකුත් නැහැ, උපදේශයකුත් නැහැ, සංකල්පනාවක් පහළ වෙන්නෙත් නැහැ පින්නතුනි මේ ඉන්ද්‍රියන් පහ ඉක්මවන්න පුළුවන් කියලා. මේ ආශ්චර්යමත් අද්භූත අසිරිමත් මහා ප්‍රාතිහාරයක් වගේ මිනිස්සෙකුට හිතින් හිතන්නවත් බැරි මහා විප්ලවයක් කරපු උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ පින්නතුනි මිනිස්සෙකුට හිතන්න බැරි පරාසයකට ගමන් කළ උත්තමයන් වහන්සේ ගෞතම බුදුහාමුදුරුවෝ. මේ දෙපායින් ඇවිදින සත්වයෝ අතර ශ්‍රේෂ්ඨතම, මුළු මහත් සත්ව ප්‍රජාව තුළ ශ්‍රේෂ්ඨතම, දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ පිදුම් ලබන්නේ නිකම් නෙමෙයි. බුද්ධෝ සූර්යෝ තමෝ නදෝ බුදුරජාණන් වහන්සේ හිරු වාගේ. ඒක විශේෂයෙන් අපේ ආගම නිසා, අපේ ශාස්ත්‍රවරය නිසා කියන කතාවක් නෙමෙයි. පොදුවේ මානව මේ සත්ව ප්‍රජාව ගැන කල්පනා කරලයි මේ මතක් කරන්නේ. මේ ඉන්ද්‍රියන් ඉක්මවා ලෝකයේ දැකීමේ ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ පළමු මේ යුගයේ මේ බුද්ධාන්තරේ මහා සිරිමත් චරිතය බුදුරජාණන් වහන්සේ. ඉන්ද්‍රිය සාපේක්ෂිතව සිටින තාක් කල්ම පින්නතුනේ අපි ඇලෙනවා, අපි ගැටෙනවා. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත චින්තනයක් තියෙනවා. මේ චින්තනය සම්පූර්ණයෙන්ම සෑදී තිබෙන්නේ පටිච්ච සමුප්පාදයට අනුව. කොහොමද හැදිලා තියෙන්නේ? අවිච්ඡා පච්චය සංඛාරා. එකෙන් ගත්තාම අවිද්‍යාව කියන කාරණේ පදනම් වෙලා තමයි මනුස්ස චින්තනය සෑදී පවතින්නේ. මේ මතක් කරන්නේ පින්නතුන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කරන සිද්ධියක් නෙමෙයි. ගතින් වෙනස් වෙන්න, කයින් වෙනස් වෙන්න, කරන රස්සාවෙන් වෙනස් වෙන්න, අඳින පළඳින ඇඳුම වෙනස් කරන්න, කන බොන විදිය වෙනස් කරන්න කියන කතාවක් නෙමෙයි පින්නතුනේ. ඒවා ලෞකිකයි, ඒවයි තියෙන්නේ ලෞකික ක්‍රමවේදයක්. ඒවයින් කරන්න පුළුවන්කම තියෙන්නේ පැවැත්ම කය පවත්වා ගැනීම පමණයි. කොච්චර මිල මුදල් හම්බ කරගත්තත් මිල මුදල් වලින් නිවන් දකින්න බෑනේ. ඒකෙන් කරන්න පුළුවන් ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන්, යාන වාහන ගන්න පුළුවන්, වාසස්ථාන හදා ගන්න පුළුවන්, යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න පුළුවන්, ලයිට් වතුර බිල් ටික ගෙවන්න පුළුවන්. ඔච්චර. ඒ නිසා ඒකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ පින්නතුනි. මේ සද්ධර්මයේ තියෙන්නේ තමන්ගේ චින්තාමය ප්‍රඥාවත් එක්ක සම්බන්ධ දෙයක්. ඒ නිසා ලෞකික ජීවිතයේ දෙයක් වෙනස් කිරීමට කියන කතාවක් නෙමෙයි. ඒකේ ඒ විදියට, ඒ සම්මුතියට, ඒ ආචාර ධර්මවලට, ඒ නීතියට අනුකූලව, ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයන්වලට, තමන්ගේ කුසලතාවයන්වලට අනුකූලව අනුගතව ඒවා සම්මුතිවාදී දේවල් සම්මුතියට අනුගතව පවත්වාගෙන යන්න. මේ කතා කරන්නේ ආධ්‍යාත්මික අතහැරීමක්. මිනිසාට සියලු ගැටලු ප්‍රශ්න පැන නගින්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින්. අපි දන්නේම නැති කාරණේ තමයි නිහඬව සිටින්න. අපේ ආධ්‍යාත්මික හඬක් නිරන්තරයෙන්ම පැන නගිනවා. ඇලීමෙන් වෙන්වෙන්න අපි කරන්නේ ගැටෙන එක. ගැටීමෙන් වෙන් වෙන්න අපි කරන්නේ ඇලෙන එකනේ. අපිට පේන සීමාවෙන් පියවර තබනවා, ඇලීමෙන් වෙන් වෙන්න ගැටෙනවා, ගැටීමෙන් වෙන් වෙන්න ඇලෙනවා. මේ ඇලීම් ගැටීම් නැති දෙපයින් යන්න බැරි මාවතක් ලෝකේ තියෙනවා. ඒ තමයි නිවන් මඟ. දෙපයින් යන්න බෑ. බුදුරජාණන් වහන්සේගෙන් විමසුවනේ දෙපයින් යන්න පුළුවන්ද නිවන් මඟට කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කළේ නිවන් මඟ දෙපයින් යන්න බෑ කියලා. ශ්‍රමණයාගේ හැටි සටහන කොයි වගේද කියලා ඇහුවනේ. ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ. අහසේ පිය සටහන් නැත, ශ්‍රමණයාගේ සටහනක් නැත කිව්වා. ඒක හරි ගැඹුරු කාරණයක්. අපි ඒක සරලව තේරුම් ගත්තා. ටවුන් එකේ නෑ කැලේට වෙන්න ඉන්නේ කියලා. ඒක මෝඩ කතාව. බුදුජානන් වහන්සේ වැඩ හිටි නගරවල නෙමෙයිද? මහරහතන් වහන්සේලාත් නගරවල වැඩ හිටියේ. ඒ වගේ අර පොඩි පොඩි අඩුපාඩුකම් ඇතුව යම් යම් තැන්වල දීවැච්ච තැන් එහෙම තියෙනවා. ඒව ගැන අපි කලබල වෙන්න උවමනාවක් නැහැ. නමුත් අපි සද්ධර්මයේ තියෙන ගැඹුර හරය තේරුම් ගන්න අපි ඒ කරුණ අවදි කරගන්න ඕනේ. බලන්න එයින් අදහස් වන ගම්භීර අදහස. එයින් ගැඹුරට ගැඹුරට අපේ ඥානය කිමිදවන්න කිමිදවන්න අපිට පුළුවන්කම තියෙනවා. සත්‍ය සොයා ගැනීමේ හැකියාව තියෙනවා. අහසේ පිය සටහන් නැතිසේ ශ්‍රමණයා දැකීම. අපි හැම තිස්සෙම සටහනක් අරගෙන ඒ සටහන තුල නතර වෙනවා. ඒ නිසා අපි ගතියක් ගන්නවා, ඒ ගතියත් එක්ක රැඳෙනවා. ශාසන ධර්මයේ අවබෝධය තුල තියෙන ගති විමුක්ත. දැන් සම්මා දිට්ඨිය ගත්තහම පින්නතුනේ තව දෘෂ්ටියක් නෙමේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටි නැති බව. සම්මා සංකප්පය කියලා ගත්තහම අපි දහම් පාසල ඉගෙන ගත්තට වඩා ටිකක් වැඩිමහල් වෙනකොට ඒක ගැඹුරින් ඉගෙන ගන්න ඕන. තව සංකල්පනාවක් නෙමේ, සංකල්පයක් නෙමේ, සංකල්ප ඉක්ම වූ බව. සම්මා වාචා කියලා කියන්නේ තවත් වචන සමුදායක් නෙමේ, වචන ඉක්ම වූ බව. මම එහෙන් මෙහෙන් යම් යම් කරුණු ටිකක් අවදි කරන්නම්. පින්නතුන්ට ඊළඟට ඉස්සරහට අවදි කරගෙන ධම්මක ගමන් කරන්න පුළුවන්. ඉක්මනින් ඉක්මනින් දන්න කාරණා වලින්ම අවදි කළා. අපි හිතුවට වැඩිය දෙයක් හිතන්නේ මේ දේවල් තුල තියෙනවයි කියන ආරම්භයක් පින්නතුන්ගේ හිත තුළ ඇති කරන්න අපි කල්පනා කරනවා. වචන කියන්නේ කුමක්ද කියලා මොහොතක් අපි සිතල තේරුම් ගන්න උත්සාහ කරමු. වචන කියන්නේ කුමක්ද කියලා. මේ ලෝකෙට ඇති වෙච්ච විශාල විපත්‍ය තමයි මේ වචන ප්‍රශ්නේ. ආගම් ભેද හැදිලා තියෙන්නේ, ජාති ભેද හැදිලා තියෙන්නේ, වර්ග ભેද හැදිලා තියෙන්නේ එකම දෙයට වචන දෙකකින් ආමන්ත්‍රණය කිරීම නිසා. මම මේක අවබෝධ කරගත්ත දවසක් තියෙනවා. දවසක් මට මතකයි අපේ භාවනා මධ්‍යස්ථානයේ මේ සීයා පොල් ගෙඩියක් ලෙලි ගසමින් ඔයමින් හිටියා. එතනින් අපේ විදේශ රටක සුදු මහත්මේ ගමන් කළා. ඔහු ඒ පොල් ගෙඩිය පෙන්නලා මතක් කළා, මේ තියෙන්නේ කොකනට් කියලා. අර සීය කිව්වා නෑ, මේ තියෙන්නේ පොල් කියලා. සුද්දා කිව්වා නෝ නෝ, this is coconut කියලා. සීය මට කියනවා මේ මිනිහා වෙන මොකක්ද එකක් කියනවා, මේක හැමදෙරෝ පොල් කියලා කියන්න කිව්වා. සුද්ධ පොල්ඳුනන්නේ 100ක් ඔකනට අඳුනන්නේ. මම ඒ ගෙඩිය පොල්ද කොකනක්ද කියලා අද දන්නේ නැහැ. ඇත්තට ඒක පොල්ද කොකනක්ද? මේ වචනේ හරි අසත්‍යයක්. මේ වචනේ තුල තියෙන සංකල්ප සමුදායක්. ඔබට ඕන තරම් ඔබ නොදන්නා භාෂාවන් වලින් කතා කරන අය මුණ ගැහෙනවා ඇති. කිසිම අපේ සංඥා අවධියක් සිද්ධ වෙන්නේ නැහැ ඔවුන් මොනවද කතා කරන්නේ කියලාවත්. අපිට දැනවත් දන්නේ නැහැ. හොඳ කිව්වත් දන්නේ නැහැ. බලන්න මේ සංඥා මාත්‍ර ඔස්සේ අපි තරහ ගන්නවා, අවදි වෙනවා, විරුද්ධ වෙනවා, එකඟ වෙනවා, ඔළුව වදනවා, ඔළුව කරකවනවා, නිහඬව ඉන්නවා. මේ හැමදේම කරනෝ මේ සංඥාවල් එක්ක. සබ්බ වචන කියලා වෙන් කරගන්නවා, අසබ්බ වචන කියලා වෙන් කරගන්නවා. අපි කුඩා කාලේ මේ එකක්වත් දන්නේ නැහැ. දැන් මේ උගන්වන්නේ ඔබේ ආධ්‍යාත්මය පිළිබඳව. ඉතින් විවිධ ක්‍රියාකාරකම් වලට, විවිධ සංකල්ප වලට, විවිධ කාරණයන් ඔස්සේ අපි කුමක්ද ඇති කරගෙන තියෙන්නේ? දෘෂ්ටිගත වීම කියන එකයි ඇති කරගෙන තියෙන්නේ. සංකල්ප ඇති කර ගැනීමයි අපි ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි හරියට කම්පණය වෙනවා මේ හැම කාරණයකින්ම. නැත්නම් අපි කම්පණය වෙන්නේ නැහැ. මට මතකයි ඉන්දියාවේ වන්දනා ගමනක් ගියපු මොහොතක පින්නතුනි එක්තරා ඒ අපි ගියපු රථේ හිටපු ඩ්‍රයිවර් මහත්මයා මේ බොහොම දුර බැහැර වාහනේ ඇවිල්ලා නතර කළා. නතර කරපු වෙලාවේ රස්නේ නිසා මම ආපහු ඒසි ඔන් කරගත්තාම ඒක ටිකක් නිවෙන්න තියන්න ඕන නිසා එතුමන්ට ඒක කේන්ති ගිහිල්ලා මට දැන වැඩිමින් ගියා හින්දි භාෂාවෙන්. ඉතින් අපි බොහොම සුවද ආපු නිසා භාෂාව වැඩි දන්නේ නැති වුණත් එතුමා බලනකොට මං hina වුණා. hina වෙනකොට මිනිහට තව තරහ ගියා. තව තරහ ගිහිල්ලා තව හයියෙන් ගැන්නා. එහා පැත්තේ හිටපු කුක්ට පුළුවන් සිංහලත් පුළුවන් හින්දිත් පුළුවන්. එයා බනිනව මං hina වෙනවා. එයා බනිනව මං hina වෙනවා. පස්සේ බැනලා ගියා. මං කුග්ගෙන් අහලා ඇහුවා මොනව කියලාද බැන්නේ කියලා. හාමුදුරුවන්ට තේරුම් නැති හින්දා හොඳයි කියන්නත් බැරි ඒවා කියලා බැන්නා කිව්වා. මං අද දන්නේ නැහැ මොනව කිව්වද කියලා. දැන් මේ උගන්වන්නේ කුමක්ද? කුමක්ද භාෂාව? කුමක්ද වචනේ කියන්නේ කියලා. ඊළඟට සංකල්පෝස්සේ ඔය දෙයමයි. අපි එක එක සංකල්පේ එක එක මායාවන් වලින් එක එක චිත්‍රයෙන් අපි ලබා ගන්නවා. එහෙමනම් අපි හැමෝටම තියෙන්නේ මනෝ ලෝකයක්, අවිද්‍යාවෙන් සකසා ගන්නා ලද මනෝ ලෝකයක්. මනෝ කියන්නේ ඒකනේ, මවන ලද, මවා ගන්නා ලද. අපි එකිනෙකාට එකිනෙකාට පොදු වෙච්ච ලෝකවල ජීවත් වෙනවා. තනියෙ. ඊළඟට ඒක පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඒක පුළුල් වුණාම ආගමික කොට්ටාස වශයෙන් මේ මනෝලෝක පොඩ්ඩක් බෙදෙනවා. ඊට පස්සේ රටවල් වශයෙන් මනෝලෝක බෙදෙනවා. අනේක විදියට මේ වෙනස් වෙවි කෙසේ හෝ මනෝලෝකවල මිනිස්සු ජීවත් වෙනෝ තථාගතත්වයේ දකින්නේ. තථාගතත්වයේ තුල තියෙන්නේ පිළිකුල නෙමෙයි. පිළිකුල තියෙන්නේ මනෝලෝකයේ. තථාගතත්වයේ තුල තියෙන්නේ ප්‍රසාදය එයත් නොවේ. ඇලීමක් නැහැ තථාගතත්වයේ තුල, ගැටීමක් නැහැ පින්නතුනේ. ඇලීම පවතින්නේ, ගැටීම පවතින්නේ සංකල්පය තුල. ඇලෙන්න දෙයක්වත් මේ ලෝකේ නැහැ, ගැටෙන්න දෙයක්වත් මේ ලෝකේ නැහැ, සතුරෙක් මේ ලෝකේ නෑ, මිතුරෙක් මේ ලෝකේ නෑ, මම කියා කෙනෙක් මේ ලෝකේ නෑ. ටිකක් ඉක්මනින් ඉක්මනින් පින්නතුන්ව මේ මගට වේගවත් කළා යොමු කරන්නේ මේ වචන ටික අරගෙන අභියෝගයේ ටිකක් තදින් හිතට අරගෙන ඉස්සරහාදී ධර්මයේ අහන්න යොමු වෙලා ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගනී කියන විශ්වාසය තුල අද කල්යාණ මිත්‍රත්වයේ හොයාගන්න පුළුවන්කම තියෙනවා අන්තර්ජාලය ඔස්සේ. නේද? අපිට හැමදාම ළඟට ඇවිල්ලා බණ කිව්වේ නැති වුණත් අපිට හැකියාව තියෙනවා අන්තර්ජාලය ඔස්සේ හොඳ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ බණ ධර්ම අහමින් තමන්ගේ චින්තාමය ප්‍රඥාව දියුණු කරගන්න, දාර්ශනික ඥානයන් දියුණු කර ගැනීමේ අවකාශය තියෙනවා. දැන් අපි හරියට මේක තේරුම් ගත්තාට පස්සේ පින්වතුනි සිද්ධ වෙන දෙයක් තමයි ස්වභාවයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මයේ මිරිඟුවක් මිරිඟුවක් කියලා තේරුම් ගන්න තරමටම එයා කරන්නේ මිරිඟුව පස්සේ දුවන වේගය අඩු කරනවා. ඒ කියන්නේ සිතට රැවටෙන ස්වභාවය අඩු කරනවා. ඇහැට රැවටෙන ස්වභාවය අඩු කරනවා. හැඟීම් වලට රැවටෙන ස්වභාවය අඩු කරනවා. සංකල්ප වලට රැවටෙන ස්වභාවය අඩු කරනවා. ඒ වගේම දුකින් වෙලා ගන්න ස්වභාවයෙන් අඩු වෙනවා. මෝහාන්ධකාරයෙන් සතුටෙන් ඉපිලී යන ස්වභාවයද අඩු වෙනවා. එයා දකිනවා මේ ලෝකේ අපූර්වතම සැනසilla සත්‍යයක් දකිනවා. විශේෂ ඥානයකින් ලෝකය දකින්නට පුරුදු වෙනවා. අධිචිත්තේකින් අධිඥානයකින් ලෝකෝත්තර ඇසකින් සම්මා දිට්ඨියකින් ලෝකය දකින්න පුරුදු වෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරපු නම තමයි එවකට සිටිය ඉන්දියාවේ සිටිය ඒ පිරිස තථාගතයන් වහන්සේ කියලා. ඇයි බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේ කියලා මතක් කරන්නේ? බුදුරජාණන් වහන්සේට හඳුන්වා දීම් කළා තියෙන්නෙම තථාගතයන් වහන්සේ කියලා. ඇයි? තත්තාකාරයේ හෙවත් පවතින ස්වභාවය ගැන දෙන දේශනා කරනවා මිස අමුතුවෙන් සංකල්පයක් මතු කරන්නේ නැහැ. ඔබ දන්නවද මේ ලෝකේ පවතින ස්වභාවය කියන්නේ කුමක්ද කියන්නේ? ඔබ දන්නේ නැහැ ඒක. ඔබ දන්නේ ඔබ හදාගත්ත විදිය. පවතින ස්වභාවයේ ලෝකේ දකින්නේ බුදුවරු, මහරහතන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ පමණයි. ඔබ පවතින ස්වභාවයයි කියලා හිතාගෙන ඉන්නේ ඔබ මවාගත්ත දේ, ඔබ හදාගත්ත දේ. ඔබේ ලෝකයේ තුල මා හදාගන්නේ මගේ ලෝකයේ තුල, ඔබ හදාගන්නේ ඔබේ ලෝකයේ තුල. එහෙමනම් අපි මනෝලෝක තුල ජීවත් වෙනවා. සත්‍ය කොහිද පවතින්නේ? සත්‍ය කොහිද පවතින්නේ? දැන් අපි පිළිතුන් නිවන් දකින්න කැමති අයනේ. නිවන් දකින්න කැමති නම් නිවනේ හැඩ, නිවනේ ලක්ෂණ දැනගෙනම ඉන්න ඕන. එහෙම නිවනේ ලක්ෂණ දන්නේ නැතුව නිවන් දකින්න බෑනේ. නිවන පවතින තැනක් පෙන්නලා තියෙනවද? නෑ. ටිකක් හරි ඔය අභිධර්මයේම හදාරපු පින්තුන් එහෙම දන්නවනේ. නිවන තියෙන තැනක් පෙන්නලා නෑ. නිවනේ හැඩයක් තියෙනවද? නෑ. නිවනේ වර්ණයක් තියෙනවද? නෑ. නිවන ඇසින් දකින්න පුළුවන්ද? බෑ. කනින් අහන්න පුළුවන්ද? බෑ. නාසයෙන් ආග්‍රහණය කරන්න පුළුවන්ද? බෑ. නිවන දිවින් රස බලන්න පුළුවන් දෙයක්ද? නෑ. නිවන ගතින් ස්පර්ශ කරන්න පුළුවන්ද? බෑ. නිවන මනසින් හිතලා හිතලා උපකල්පනය කරගෙන චිත්‍රයක් වගේ මවා ගන්න පුළුවන් දෙයක්ද? බෑ. දැන් ඉතාම ගැඹුරු කරුණු කාරණා ටිකක් වේගයෙන් මේ මතක් කරන්න පින්තුන්ගේ අවධිය ටිකක් ඉක්මනින් වැඩි කරන්න. මොකද හේතුව මම අවුරුදු දෙක තුනක් කියන්න ඕන බණ ටික මට හරිය හදිස්සි මේගොල්ලන්ට පැහැම් මේක කියලා ඉවර කරන්න ඕන. නමුත් අවධියක් ඇති කරලා තිබ්බොත් මේ පින්තුන්ගේ දිගට මග යනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒකයි. එහෙමනම් නිවන කියන්නේ කුමක්ද? ආන් එතෙන්ට ඔබපත් වෙන්නේ කොතින්ටද? හැඩයක් නැති තැනට, වර්ණයක් නැති තැනට, ඇසින් බලන්නේ නැති තැනට, කනින් අහන්නේ නැති තැනට, නාසයෙන් ආග්‍රහණය කරන්නේ නැති තැනට, දිවෙන් රස බලන්නේ නැති තැනට, ගතින් ස්පර්ශය ලබන්නේ නැති තැනට, මනින් මවන්නේ නැති තැනට එන්නේ. එහෙම තැනක් තියනවද? තියෙනවා. තේරෙන්නේ නැහැ අපිට. පින්නතුනි තේරෙන විදියට නිවන හොයන්න එපා. කවදාවත් නිවන් මඟ මුණ ගැහෙන්නේ නැහැ. ඇයි? තෝරනවා කියන දේ කරන්නේ අපේ චින්තනයෙන්නේ, අපේ සංකල්ප වලින් අපි තෝරන්නේ නේද? සංකල්පයෙන්ද නැද්ද? ඇඳුම තෝරන්නේ කොහොමද? සංකල්පයෙන්. පුතාගේ හැටියට, දුවාගේ හැටියට, පොඩි පුතාගේ හැටියට, ලොකු පුතාගේ හැටියට, මහත්තයාගේ හැටියට, එයාගේ කැමැත්තට, තමාගේ කැමැත්තට, වර්ණයත් එක්ක එහෙම ගලපා. මේ තෝරනවා තේරෙනවා කියන එක තියෙන පින්නතුනේ මේ විඥාන ධාතුව, විඥානයේ ක්‍රියාකාරීත්වයේ සීමාව. මේ සංඥා නිරෝධයකින් ආරම්භ වෙන, විඥාන නිරෝධයකින් ආරම්භ වෙන, පවතින නාම රූප නිරෝධයකින් පවතින, සදායතන නිරෝධයකින් පවතින නිවන තේරුම් ගන්නවයි කියන බුද්ධියට කරන්න බැරි දෙයක්. එතකොට අපේ බුද්ධිය පින්නතුනේ කිසි වැඩක් නැහැ. පින්නතුනේ මේ නිවන් දකින්න කිසිම උපකාරයක් නැහැ. ලෞකිකත්වයේ පැවැත්මට තමයි මේ බුද්ධිය හැදිලා තියෙන්නේ. ඉන්ද්‍රියන් ටික හැදිලා තියෙන්නේ ලෞකිකත්වයේ පැවැත්මට මිස නිවන් දකින්න නෙමෙයි. එහෙම කිව්වහම ඉතින් මේක ගලවලා දාන්නද කියලා අහන්න එපා. අපිට දෙකක් තියෙනවා. ලෞකික පැවැත්මකුත් තියෙනවා, ලෝකෝත්තර ප්‍රාත්මිකුත් තියෙන ලෞකික ජීවිතයේ තුල ප්‍රාත්මිකට ඉන්ද්‍රියන් උපකාරකයි, විශේෂ ඥානයක් උපකාරකයි ලෝකෝත්තර ධර්ම අවබෝධය කර ගැනීම උදෙසා. දැන් මේ ඉන්ද්‍රියන් කිසිවකින් වැඩක් නැත්තම් අපි කුමක්ද පාවිච්චි කරන්නේ නිවන් දකින්න? අන්න සුවිශේෂයි. චිත්තේම භාවිතා කරනවා විශේෂයෙන් හිතන්න පුරුදු කරලා, දැකීමම භාවිතා කරනවා විශේෂයෙන් දකින්නට පුළුවන් උසස් අන්දමකින් සාපේක්ෂිතව සමානව නෙමෙයි ඊට වඩා ඉහළින් දකින්න පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඕඝතරණ සූත්‍රයේදී අහන කොහොමද ඔබ මේ සසර සංසාර සාගරේ තරණය කළේ කියලා. හරි කෙටි වචන වලින් හරි ගැඹුරු ප්‍රශ්න අහලා තිනෝ ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ මතක් කළේ මම තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ කියලා. ඔබට ඒක තේරෙනවද? තේරෙන්නේ නෑ නේද? මටත් ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති එක හොඳයි කියලා මම ඒක බාර ගන්නවා. ඔබට තියෙන ප්‍රශ්නේ තමයි තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැති එක නරකයි කියලා ප්‍රතික්ෂේප කරන එක. ඔබට තේරුණාද ඒකේ තියෙන ගැඹුර? තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ කියලා. එයිමයි මම මේ සංසාර සාගරේ තරණය කළේ. තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ, එහෙමයි තරණය කළේ. බලන්න මේක ලෞකිකත්වය තුල ප්‍රායෝගිකත්වය තුල දඟක ඉන්න මිනිස්සෙක් කොහොමද ඒ ගණන් එගොඩ වෙන්නේ කියලා අහුවාම තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. දැන් අපිට විශේෂයෙන් හිතන්න අවකාශයක් සලසලා තියෙනවද නැද්ද? තියෙනව නේද? බැලු බැලමට පේනවා. මොනවා හරි සංකල්පයක නතර වෙන්නපස්ස ගැඹුරෙන් හිතන්න පුරුදු වෙන්න. එවිට අපේ මොලේ ස්නායු වැඩෙන්නේ නැතිව වැඩෙනවා. හිතන්න බැරි වෙච්ච ඒවා හිතන්න ශක්තිය ලැබෙනවා. චින්තාවේ ප්‍රඥාව වැඩි වෙනවා. අපි මේ ලෝකෙ තෝරන්න තමයි පුරුදු උනේ. ඒ කියන්නේ පින්තුනේ එකතු කරන්න පුරුදු වෙනවා. තෝරනවා කියන්නේ තමන් කැමති කැමති විදියට එකතු කරගන්නවා. උපාදාන කරනවා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ ලෝකෙ තෝරන්න දෙයක් නැහැ, තෝරලා ගන්න දෙයක් නැහැ. ගෙනා දෙයක් නැත්තම්, ගෙනියන දෙයක් නැත්තම් තෝරලා මොනව තියාගන්නද? ඒ සියල්ලම මහ පොළොවේ දේවල්. ස්වභාව ධර්මයේ දේවල්. ඉතින් අපි හැමදේම තෝරන්න පුරුදු වෙච්ච කේ නිවනත් තෝරනවා. සත්‍යයත් තෝරනවා. තෝරන්න එපා. මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන මිනිස්සුන්ට ඇයි කියලා මම බැලුවාම මට පෙනිච්ච දෙයක් තමයි මිනිස්සු ප්‍රශ්න විසඳන්න හදනවා. ප්‍රශ්න විසඳන්න හදන හේ ලෝකේ ප්‍රශ්න වැඩි වෙනවා. මේක ලෞකිකත්වයේ තුල ක්‍රියාත්මක කරන්න එපා. මේක පරමාර්ථ දර්ශනයක යම්කිසි සිද්ධාන්තයක් පැහැදිලි කර ගැනීම සඳහා අපි උපයෝගී කරගන්න දෙයක්. ලෞකිකත්වයේ තුල මේ ඒ ලෞකික විදියට ප්‍රශ්න විසඳ ගන්න. ප්‍රශ්න විසඳන්න යනකොට ප්‍රශ්න වැඩි වෙනවා. ලෞකිකත්වයේ පොඩ්ඩක් සමහර තැන්වල ගලපලා බලන්න පුළුවන්. නිවැරදි වෙන්න යනකොට වැරදිකාරයා වෙනවා. හොඳ වෙන්න යනකොට නරක වෙනවා. හරි වෙන්න යනකොට වැරදි වෙනවා. හරි ගැටලුව. ප්‍රශ්න හැටියට තියෙන්න අරිනවා නම්, පිළිතුරු හැටියට තියෙන්න දෙනවා නම් මේ ලෝකේ කාටවත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. එයා සතුටෙන් ජීවත් වෙන ක්‍රමවේදය ඉගෙන ගන්න. දැන් අපිට නින්දාවක්, අපහාසයක්, චෝදනාවක්, ඇනුමක්, බැනුමක් ආවහම ඉන්න බැරියයි. අපිට ඒක විසඳන්න ඕන. ඒක හරි විදියට ඒක තහවුරු කරන්න ඕන, ඔප්පු කරන්න ඕන. කාටද? අනිත් කෙනාට, අනිත් අයට. නමුත් බුදුරජාණන් වහන්සේට එහෙම ගැටලුවක් අහවහම උන්වහන්සේලා අර සියලු ප්‍රශ්න හමුවේ, සියලු ගැටලු හමුවේ නිහඬ බව ආරක්ෂා කරන නිසාම උන්වහන්සේලාට ලැබෙනවා හොඳ වචනාගේ තමයි මුනිවරු. මුනිවත මුනිවරු නිහඬියාව තුළින් ප්‍රශ්න විසඳීම. හැබැයි නිහඬියාව නිකම් බාහිර කටපියාගෙන කරන නිහඬියාවක් නෙමෙයි. ඒ ගැඹුරු ආධ්‍යාත්මික නිහඬියාව. ඒ අපේ බෞද්ධ පින්නතුන්ගේ පවා මම දකින දෙයක් තමයි තාමත් තියෙන්නේ මේ කායික සීමාවේ තියෙන ආගම. කායික සීමාවේ නෙමෙයි අපේ ධර්මයේ තියෙන්න ඕන මානසික සීමාවේ. මනසට එන්න ඕන. කායිකව අපි සාර්ථක වුණාට වැඩක් නැහැ. ලෝකයට පේන සාර්ථක වුණාට වැඩක් නැහැ. අපේ ආධ්‍යාත්මය තුළ අපි පූර්ණත්වයට පත් වූ සාර්ථක පුද්ගලෙක් වෙන්න ඕන. මම අසන්න කැමති ඔබ ඇත්තෙන්ම ඔබට දැනෙන විදියට ඔබ පූර්ණත්වයට පත් වී ඔබ සතුටෙන් ජීවත් වන අයෙක්ද? ඔබ අනාගත බය දුරු කරලා වර්තමාන බය දුරු කරලා සතුටින් ජීවත් වෙන කෙනෙක්ද? සහනෙන් ජීවත් වෙන කෙනෙක්ද? එසේ නොමැතිනම් වහ වහ ඔබේ ජීවිතය අවබෝධ කරගන්නට මහන්සි වෙන්න ඕන. සුවිශේෂී අන්දමකට අවබෝධ කරගත යුතුයි. සම්ප්‍රදායට මේ හරි කනගාටුවට කාරණයක් තමයි මේ බෞද්ධ ධර්මයේ ඍණාත්මකව සහ අසුභවාදී ලක්ෂණයකින් ඇඟට පෙරලා ගැනීම නිසා මේ බෞද්ධයා හරි නොමග යෑමක් සහ විනාශ වීමක් ඇති වෙලා තියෙනවා ලංකාවේ ලෝකේ බෞද්ධ චින්තනය තුල. බෞද්ධකම කියලා කියන්නේ වැරදි දහහක් මවාගෙන ඔළුවේ තියාගෙන දකින දකින දෙයට වැරදි කී කියා ඉන්න එක නෙමෙයි. වැරදි දහහක් එයා ඔළුවේ දාගන්නවා කියන්නේ වැරදි කියලා ගැටෙන්න කරුණු දහහක් ඔළුවේ තියෙනවායි කියන එක. හරි ප්‍රශ්නයක් නෙමෙයි. වැරදි කියලා දාගත්තොත් ඒක වැරදි. හරි කියලා දාගත්තාම ලෝකේ හරි. මේක මහා පුදුම දෙයක් ලෝකේ. අන්නේ සංකල්පමය හරි වැරදි බැලීම වරදක් බව බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නා. චේතනාහම් වික්කවේ කම්මං වදාමි. ඒ ක්‍රියාවලිය තුල නොවේ හරි වැරදි නිර්මිත වෙන්නේ නිර්මාණය වෙන්නේ චේතනාව මත. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සලවනව දෙදෙනෙක්. එක්කෙනෙක් දේවදත්ත, අනිත් එක්කෙනා තමයි ජීවක වෙදතුමා. දේවදත්ත බුද්ධාන්තරයකට අවීචි මහා නරකයට යනවා. ජීවක වේද මහත්තයත් ගියාද එහෙම? නෑ. ජීවක වේද මහත්තය ලේ සලවන්නේ අවසර ඉල්ලලා සුවපත් කරන චේතනාවෙන් තලිච්චලේ එළියට මුදා හැරීම සඳහා ඒ චේතන. එතකොට ක්‍රියාවලියද මෙතන තියෙන ප්‍රශ්නේ? නෑ. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ සිවුරු පයින් පාගල සේදුවා. බලාගෙන ඉන්න අය ඇවිල්ලා කේලම කිව්වා, ආනන්ද හාමුදුරු බුදුහාමුදුරගේ සිවුරු පයින් පාගල හොදන්නේ කිසි ගෞරවයක් නෑ කිව්වා. ආනන්ද හාමුදුරුව මම අපාසකහස නෙමෙයි පයින් පාගල සෝදන්නේ කුණු යවන්න කිව්වා. හොඳින් කුණු යවන්නයි මම පයින් පාගල හොඳින් සෝදන්නේ කිව්වා. එතකොට ක්‍රියාවලියද වැරද? නෑ නේද. චේතනාවයි මේ අපි තේරුම් ගත්තේ නැති සුවිශේෂී දෙයක්. චේතනාව හඳුනාගන්නේ නැතුව, චේතනා ස්වરૂපයෙන් ජීවිතේ හරි වැරද්ද තෝරගන්න තැනින් අවදි වෙන්නේ නැතුව, බාහිර හෘතයකින් ක්‍රියාවකින් හරි වැරදි කියලා නිර්මිත කරගන්න, නිර්මාණය වෙන්න, හරි වැරදි වෙන්න උත්සාහ කරපු තැන ලොකු මුලාවකට පාත්‍ර වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඥානය, අපේ චින්තනය, අපේ දර්ශනය මීට වඩා උජුපටිපන්න වෙන්න ඕන, ඍජු වෙන්න ඕන. මේට වඩා අපේ න්‍යාය, අපේ දර්ශනය නිවැරදි වෙන්න ඕන, ඍජු වෙන්න ඕන. ඒක නිකම්ම නිකන් ඇති වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රත්වයයි, සද්ධර්ම ශ්‍රවණයයි, යෝනිසෝ මනසිකාරයයි, ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන මෙන්න මේ හතර ජීවිතේ නිරන්තරයෙන්ම එකතු කර ගැනීමෙන් පමණයි. වරදවා පිහිටවපු සිතයි ඔබට පීඩා කරවන්නේ වෙන සතුරෙකුට වඩා. අපි තාවකාලිකව පැලස්තර දාගෙන කොහොම හරි අර ආධ්‍යාත්මය තුලින් නලියන හිතට වෙදකමක් කරගෙන ඉන්නවා. මම දකින්න දවසක් පන්සලේ වැඩ සිටිද්දී හොරි හැදිච්ච බලු කුක්කෙක්, ඉතාම මේ වේදනාවෙන් මේ හොරි හැදිච්ච බලු කුක්කා මොකද කරන්නේ? දුවන එකමයි කරන්නේ පාර දිගේ. මොකද හේතුව? අර වේදනාවක් තියෙනවා, පිළියමක් දන්නේ, දුවනවා. ඉතින් මට තේරුණා මේ අපේ මිනිස්සුත් එහෙම නේද කියලා. මේ මිනිස්යාන්ට ආධ්‍යාත්මික වේදනාවක් තියෙනවා, අර හොරි හැදිච්ච බලු කුක්කා වගේ දුවන එකම තමයි කරන්නේ, විසඳුම දන්නේ නැහැ. මේ ලෝකෙ මේ උපදිලා මැරෙන මිනිස්සු තමන් සම්පූර්ණයි කියන ආත්ම ආස්වාදයෙන් සතුටෙන් පූර්ණත්වයට පත් වෙලා මේ ලෝකෙ මේ යනවද? නෑ, මොනවා ලැබුවත් මොනවා ලැබුවේ නැති වුණත් ඇතත් නැතත් යම් කිසි අසහනයකින් මේ යන ස්වභාවය තමයි ලෝකෙ තියෙන්නේ. එනිසා අපේ විසඳුම අපේ ආධ්‍යාත්මය තුළින් තෝරා ගැනීමට අවකාශය අපිට සැලසිලා තියෙනවා. හරියට නිර්වාණය ඉලක්ක කරගෙන කටයුතු කරනවා නම් ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ සරල ක්‍රියාදාමයන් තුළ තමයි. දෝෂය ක්ෂය කරන ප්‍රතිපදාව, ලෝභය ක්ෂය කරන දුරු කරන ප්‍රතිපදාව සහ මෝහය දුරු කරන ප්‍රතිපදාව. දෝසක්කය, මෝහක්කය ආදී වශයෙන් මතක් කරන්නේ ඒක. ලෝභ ද්වේෂ මෝහ නැති කිරීම, දුරු කිරීම, ක්ෂය කිරීම. ඒ කියන්නේ ලෝභයේ මුල් වෙච්ච චිත්ත කාරණයක් ආවහම මේ මග නිවන් මග නෙමෙයි. දෝෂයේ හෙවත් ගැටීම මුල් කරගත්ත චිත්ත කාරණයක් අපිට භාවනා අරමුණක් හැටියට හරි ගන්නවා නම් අපි තේරුම් ගන්න ඕන මේක නෙමෙයි මම භාවනා අරමුණ හැටියට ගන්න ඕන. දෝෂය ලෝභය පවතින තැනක මේ දෙක පවතිනවා නම් මෝහය පවතිනවා. මේ දෙක නැත්තම් මෝහය පවතින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය කියන්නේ. මෝහය පවතින්නෙම මේ ඇලීම ගැටීම කියන සිද්ධාන්ත දෙක සම්බන්ධයෙන්ම තමයි පවතින්නේ. දැන් ඔබ අහන වෙන්නත් පුළුවන් එහෙනම් අපි මොකද්ද කරන්න ඕන නිවන් දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉතාම ගැඹුරින් හිතන්න කාරණා දෙන්නේ මෙන්න මෙහෙම කියන. ඔබ ක්‍රියාව ඉක්මවන්න කියලා. දහම් පදයකින් ඕනම් මතක් කරන්න, කම්ම නිරෝධාය සංවත්තති, කර්මය ඉක්මවන්න කියනවා. එහෙම නැත්නම් අපි මතක් කරනවා කර්ම ක්ෂය කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් කරුණාකාරයෙක් වෙන්න එපා කියලා අපි මතක් කරන්නේ නේද? සාමාන්‍ය වචනේ කියන්නේ මහා කරුණාකාරයෙක් කියලා කියනවා මේ ලෞකික මිනිස්යාට. කරුණාකාරයෙක් වෙන්න එපා, ඒ කාලේ රහතන් වහන්සේලා පාවිච්චි කරපු හොඳ වචනයක්. කර්මයෙන් නිදහස් වෙන්න කියන එකයි ඒකේ අදහස. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවද මේ කර්මකාරකමෙන් නිදහස් වෙන්න? නෑ නේද? අපි තාම කර්මකාරය. මොනවද? හොඳ කර්ම කරනවා, හොඳ අහන්න, හොඳ අහගන්නත් බැරි වෙනකොට දුක හිතෙනවා. නරක කර්මත් කරනවා, හොඳ කර්මත් කරනවා. එකක් සම්මුතියට සංස්කෘතියට අනුව එක හොඳ නරක බෙදෙනවා. තව පැත්තකින් චේතනාවට අනුව කුසල අකුසල වශයෙන් බෙදෙනවා. චේතනාව නරකයි කියලා පිළිහිටවල කළොත් ඒක නරක පිණිස පවතිනවා. චේතනාව හොඳයි කියලා කල්පනා කරලා පිළිහිටවල කටයුතු කරොත් ඒක හොඳට පිළිහිටන ස්වභාවයෙන් කර්ම විපාකයක් තමන්ට පෙනෙනවා. දැන් පින්නතුන්ට ඉතාම පැහැදිලිව මම දන්නා එක දෙයක් තියෙනවා. මං කිව්ව දේ තේරෙන්නේ. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා. ඔබට යම් කිසි දවසක කිසිවක්ම නොතේරෙන තත්වයට එන්න පුළුවන්කම ලැබුණොත් මේ නොතේරෙන බණ අහලා අන්න ඒක තමයි මම තේරුම් කරලා දීපු දේ. මක්නිසාදයක් නිවන අවේදීතයි. තේරුණාද? නිවන අවේදීතයි. අවේදීතයි කියන එකේ තේරුම මොකද්ද? විඳින්නේ නැහැ. නිවන නිරෝධ සහගතයි. ඒ තුල කිසිවක් නැහැ. නිවන විරාගිකයි. ඇලීම් ගැටීම් නැහැ. නිවන නිර්වාණිකයි. නිවන බැඳීම් වලින් තොරයි. නිවන අකාලිකයි. නිවන කාලේ වචන, කාලේ දැකීම්, දෘෂ්ටි සංකල්ප, කාලේ පවතින සංස්කාර ධර්ම එහි පවතින්නේ නැහැ. නිවන හැම කල්හිම පවතිනවා, හැම කල්හිම පවතින්නේ අකාලිකවයි. ඒ ගැඹුර හරි වටින දෙයක්. දැන් පින්නතුන්ට තේරෙනවනේ නේද? බොරුවක් කියන්න බෑනේ. මෙච්චර ලස්සනට බොරුවක් කියන්න බෑ. වර්ධින් නැති වෙන, පැටලෙන්න තියෙන. මේ කියන්නේ ඇත්තක්. දන්න කෙනා එක දන්නවා, දන්නේ නැති කෙනා දන්නේ නැහැ. ඒ අතර වෙනසයි තියෙන්නේ. විකෘතියක් කරනවා, වෙනසක් කරන්න උවමනා කර, එහෙම දෙයක් නෙමෙයි අපේක්ෂා කරන්නේ. ඔබේ සිතීමේ ගුණය ටිකක් වැඩි කරන්නට, ධර්මයේ මීට වඩා ගැඹුරින් හැදෑරිය යුතුයි කියන අවබෝධයට ඔබ ගෙන යන්නට, ධර්ම මාර්ගයේ දිගින් දිගට ගමන් කරන වැඩපිළිවෙලට ඔබ යම් සකස්මක් කරලා ඔබේ ඔය රැකියාව රස්සාව කරන ගමන්ම, වෘත්තියේ දියුණුව ඇති කර ගන්න ගමන්ම, ඔබේ ආධ්‍යාත්මය තුළින් ඒ සියල්ලට මුහුණ දෙමින් සාර්ථක ජීවිතය අවබෝධ කර ගන්න ආධ්‍යාත්මික අතහැරීම පින්නතුනේ, අතහැරියාම පුදුමාකාර විදිහේ සහනයක් තියෙන. අතහරිනවයි කියලා කියන්නේ ඔප්පුවෙන් අතහරින එක නෙමෙයි. බැංකුවේ තියෙන දේ අරගෙන අතහරිනවයි කියන එක නෙමෙයි. ඒව තියෙන්නේ, මේක සම්මුතියනේ. ඒක සිව්පසය භික්ෂුවටත් ඕන, අඩුවැඩියෙන් කියලා එකක් ඕනේ නැහැ. හැම කෙනාටම මිනිස්සුනේ. හැම මිනිස්සෙකුටම පැවැත්මක් අවශ්‍යයි. ඒක තමයි වෙන්නේ. උබත් මිනිස්සෙක් ඉන්ද්‍රියන් පහක් තියෙන, මාත් මිනිස්සෙක් ඉන්ද්‍රියන් පහක් තියෙන, සම්මුතිය දිහා බැලුවාම අපි ඔක්කොම නාස් පුරු දෙකෙන් උස්මරා මුඛයෙන් ආහාර අරගෙන ජීර්ණේ වෙලා මේ ජීවත් වෙන, සීතල උෂ්ණත් එක්ක ජීවත් වෙන මිනිස්සු. ඒකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතකොට අපි අතහැරීමේ කියන එක මේ නිකන් පුරුදු වුණාට වැඩක් නැහැ. මෙයාගෙන් අරයට දීලා, අරයගෙන් මෙයාට දීලා, තව කෙනෙකුට අල්ලගන්න දීලා තව කෙනෙක් අතහැරෙන ඒක දෙයක් වැඩක් නැහැ පින්නතුනේ. අවශ්‍යතාවල් අප අපගේ පූර්ණත්වයටපත් වෙන්න ඕන. එපමණයි. මේ ආධ්‍යාත්මික අතහැරීම සියල්ල අතහැරීම. ඇයි සියල්ල අපි අතහැරින්නේ? අතහැරෙන්න කලින් බුදුහාමුදුරුවෝ මේ සියල්ල අතහැරින්න කියලා මතක් කරන්නේ. අතහැරෙන්න කලින් අතහැරින්න කියනවා. ඇයි? ඔබට අයිති නැහැ. ඔබට අයිති නැති දෙයක් ඔබ ළඟ තියාගෙන ඉන්නවා නම් ඔබ සොරේ. මං කියන ඔබට අයිති නැති දේවල් තමයි ඔබ ඔක්කොම ළඟ තියාගෙන ඉන්නේ කියන්නේ. බලන්න මට අයිති දෙයක් මහා පොළොවට අයිතිවාසිකම් කියනවා, ගේ දොරට අයිතිවාසිකම් කියනවා, යාන වාහනයට අයිතිවාසිකම් කියනවා, දරුවට මුණ පුරාට අයිතිවාසිකම් කියනවා, ධනයට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ ශරීරයට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ සංකල්පවලට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ වචනවලට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ ආගමට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ ජාතියට අයිතිවාසිකම් කියනවා. පිස්සු නැද්ද අපිට? මේ මිනිස්සයට පිස්සු කියලා කිව්වේ නිකන් නෙමෙයි. ඉතින් තරහා යනවා තමයි කට්ටිය මට බනිනවා. මම කියනවා මේක විවෘත පිස්සන් කොටුවක් කියලා. හොඳටම තරහා ගිහලා මට ටෙලිෆෝන් කරලා බනිනවා. හාමුදුරුවෝ කොහොමද එහෙම කියන්නේ? විවෘත පිස්සන් කොටුවක් කියන්නේ කියලා තරහා ගිහලා. ඒ කියන්නේ පිස්සන්ට තරහා යනවා. අපේ දොස අපි තේරුම් ගන්න, අපි කම්මැලි වෙන්න උවමනාව නෑ. අපි ඒක ආංකව තේරුම් ගන්න ඕන. දුක තේරුම් ගත්තොත් තමයි දුකෙන් නිදහස් වීමේ මාර්ගය අපිට පෑදෙන්නේ. දැන් මා මේ දේශනාව තුළ කිසිවක් සමග ගැටෙන්නට ඉගැන්වුවේ නෑ. කිසිවක් සමග ඇලෙන්නට ඉගැන්වුවේ නෑ. ඇලීම් ගැටීම් අතර තියෙන ප්‍රවැත්මේ තියෙන ස්වභාවය කියලා දුන්නා නිවනේ ස්වභාවය කියලා දුන්නා. මේම නෙමෙයි මේ දේශනාව මට කාලය දුන්නොත් මම හෙට උදේ 6 වෙනකම් මේ දේශනේ කරනවා. අපේ දැන් නින්දයයි කියලා නෑ මම එක්කෙනෙකුට නින්දයක් නැති වෙන දේශනේ පහත් කරනවා. එහෙම කරලා තියෙන නිසා කරන්නේ. ඒ නිසා අපි දිගින් දිගට දේශනා අහමු පින්තුන් ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න. singhalabudubana.org කියන වෙබ් අඩවිය තුලින් දේශනා 500කට වැඩිය අහන්න පුළුවන් වෙබ් අඩවිය තුලින්. ඒ වගේම සම්මා සමාධි ටීවී, නිවන් මග ටීවී කියන YouTube channel වලින් ඇබිලිපිටිය ආනන්ද තේරෝ කියලා සර්ච් කරාම ඕනතරම් දේශනා තියෙනවා දිගින් දිගට අහන්න. ඔබ මේ මොහොතේ ඉඳලා වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා යම් කිසි දසම ගානකින් හරි ඔබේ දිශානතිය ඔබ වෙනස් කරගත්තනම්, ඔබේ දැකීම ටිකක් ඍජු කරගත්තනම්, ඔබේ හිතීමේ ශක්තිය ටිකක් වේගවත් කරගත්තනම්, දැකීම ශක්තිමත් වුණා නම් ඒ හොඳ ආරම්භයක්. ඒ වගේ ආරම්භ සිය ගානක් සිද්ධ කළොත් ඔබ හොඳ පූර්ණත්වයකට පත් වෙනවා නියතයි. අපේ බලාපොරොත්තුව අටලෝ දහමින් නොසැලෙන සිතක්. සතුටෙන් ප්‍රීතියෙන් ජීවත් වීම. මේ මොහොතේ සතුටෙන්, පසුවක් සතුටෙන්, මිය යන මොහොතේ සතුටෙන්, සසරත් සතුටෙන් ජීවත් වෙන ජීවිතය තමයි අපේ බලාපොරොත්තුව. සන්තුට්ටි පරමන් දනන් අපි ඒකත් හම්බ කරන පිරිසක් වෙන්න ඕන. ලොකුම අගයකින් යුක්ත ධනය, වටිනාම ධනයත් අපි හම්බ කරන්න ඕන. ඒක ඩොලර් වලට කරන්න බෑ. ඒක රුපියල් වලට කරන්න බැරි නිසා පරම ධනය වූ හිතේ සතුට ආරක්ෂා කරගන්නට අපි මේ සද්ධර්මය උපකාර කරගමු. ගැඹුරින් ජීවිතය පිළිබඳ විමර්ශනය කරගමු. ඇලීම් ගැටීම් දුර්ලමු. විශේෂ ඥානයෙන් බැලිය යුතු ශ්‍රී සද්ධර්මයේ සොයාගෙන, ඒ විද්‍යාව, ඒ යථාර්ථය සොයාගෙන අපේ ජීවිතය සැනසීමෙන් සැනසීමට පත් කරගනිමු කියලා අපි සාදුකාරයක් පවත්වමු. අද දායකත්වය දරන්නේ සම්බුද්ධ පූජාව සමගින්ම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ රෝමාන් සිට පැවැත්වුන මේ දේශනාවේ ස්වර්ණලතා මහත්මිය හා ප්‍රියන්ති මහත්මිය ඇතුළු විහාරස්ථාන දායක සභාව විසින් දායකත්වය දක්වන බව සිහිපත් කරනවා. ස්වර්ණලතා මහත්මියගේ හා ප්‍රියන්ති මහත්මියගේ මෑණියන් වන දේවිනෝනා මාතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම හා ස්වර්ණලතා මහත්මියගේ කාංචන පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට හා පවුලේ සමට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමට ප්‍රියන්ත මහත්මියගේ පවුලේ සමට අද දින පූජාව සඳහා සහභාගී වූ සියලුම දෙනාට සද්ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඕමාන් රට පාලනය කරන සුල්තාන් සාබුස් රජතුමාට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. බොහෝ පින්තුන්ගේ ලොකු ප්‍රසාදයක් තියෙන රටේ රජතුමා පිළිබඳව ඒ රජතුමා දෙහැමින් අපේ ජනතාවට යම් නිදහසක් ලබා දෙන නිසා තමයි භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ රටට වැඩම කළා බණ කියා ටිකක් කියන අවස්ථාව තියෙන්නේ. ඒ වගේම අපි පින්නතුන්ට යහපත් අන්දමින් ඒ රස්සාව කරගෙන කටයුතු කරන්න ලැබෙන්නේ. දේතුමන්ට නිදුක් නිරෝගී භාවය තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ දායකත්වයේ ලැබූ පින්නතුන්ගේ සහභාගී වූ පින්නතුන්ගේ මා මෙරට ගෙන්වාගෙන දේශනායේ පැවැත්වීමට කටයුතු කරපු අපේ පුණවත් ඥාතිවරුන්ගේ සියලු බලාපොරොත්තුන් සඵල සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පත්ත සැලසේවා.